ප්‍රඥාවක් ගන්නවා. නාම රූප පරිච්ඡේද ඥානයේ රහස් ඵලයට පස්සේ මේදී ලැබෙනවාද කියන මේ ප්‍රශ්නය. රහස් ඵලයට නෙමෙයි සෝවාන් ඵලයට පස්සේ නේද නාම රූප පරිච්ඡේද ඥානයේ ලැබෙන්නේ. නාම රූප පරිච්ඡේද කලේ නැත්නම් මෙහෙම හිතනකොට මෙහෙම කියනකොට මෙහෙම කරනකොට ඒක නිවරණ හේතු වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරේ එන්නේ නැත්නම් එයාට නාම රූප පරිච්ඡේදය ලැබිලා නැහැ. මම මෙහෙම හිතනවා මේ ක්‍රමයෙන් හිතන්නේ කියොත් මේක නිවරණට උපනිශ්‍රේද නැද්ද? කොහොමද උපනිශ්‍රේ වෙන්නේ? ওই ප්‍රශ්නෙට සමහරව පිළිතුරක් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මම මේ විදිහට කතා කරනවා මේ අදහස් මුල්කලින් කතා කරනවා. ඒ අදහසින් මේ ක්‍රමයෙන් කතා කරමු. ඒ කතා කිරීම මට හෝ අහන කෙනෙකුට කොහොමද නිවනට උපරිස්ත්‍රය වෙන්නේ? නැත්නම් ඒක ආධාර වෙන්නේ කුමක් කුමන තත්වයකද? මෙන්න මේක දැකීමේ නෝනදී තියෙන්න ඕන. හිත නාම කය රූප කිව්වට ඒ නාම රූප පරිච්ඡේද වෙලා නැහැ. නමුත් අද වෙනතු ගන්නන්නේ හිත නාම කය රූප. ඕක වෙන් කරගන්න කියන. ඕක වෙන් කරගත්තාම නාම රූප පරිච්ඡේද වෙනවා කියලා මෙහෙමත් ගන්නවා. නාම රූප පරිච්ඡේදය කියනකොට නාම රූප කිව්වහම වේදනා සංඥා සංකාර විඤ්ඤාණ නාම සතර මහා භූත සහ උපාදාය රූප රූප කියන නාම රූප ක්‍රමයක් මෙහෙමත් තියෙනවා. ඒ නාම රූප සමානද? දැන් බලන්න. දැන් වේදනා සංඥා සංකාර විඤ්ඤාණ නාම සතර මහා භූත සහ සතර මහා භූතයන්ගෙන් හටගත් ඒවා රූප. අපි අහන දැන් බල්ලෙකුට ඉදා තියනවා කුඩා වේදනා දැනෙනවා කුඩා සංඥා හඳුනන්න පුළුවන් ඒකත් මොනවාරි සංඛාරයක් ගොඩනගා ගන්න ඇලීමෙන් හෝ ගැටීම කුඩා හිතා තියන විඥානය කුඩා තියෙනවා උගේ බල්ලගේ ශරීරයේ සතර මහා භූත සහ හටගත්තු උපාදාය රූපයන්ගෙන් ගොඩනගිලා තියෙන නිසා ඒක රූපක් තියෙනවා දැන් අපිටත් තියෙනවා ඒකත් නාම රූප මේකත් නාම රූප බල්ලාගේ හිත ගත නාම රූප කරා මිනිහාගේ ගත හිත නාම රූප දෙකේ වෙනස මොකක්ද කො පරිච්ඡේද කළා පරිච්ඡේද කරනවා කියන්නේ බෙදලා බලනවා වෙනස දකින්න ඕන නාම රූප මේක නාම මේක රූප කිව්වට කො බෙදුවා දෙකම සමානද බල්ලාගේ හිතයි ගතයි මිනිහාගේ ගතයි හිතයි දෙකම එකට එක සමානද ඒකේ තිබෙන නාම රූප මේ මිනිස් හිතේ තියෙන නාම රූප. අපි දැක්කේ නැති දෙවියෙක් ඉන්නවා. ඒ දෙවියාගේ රූපයක් තියෙනවා. ඒක සතර මහා භූත හෝ උපාදාය රූපයන්ගෙන් හටගත්තේ. ඒ දෙවියන්ගෙන් හටගන්නේ වේදනාවක්, සංඥාවක්, සංඛාරයක්, විඥානයක් ගොඩනගෙනවා. ඒකේ නාම. ඒකත් නාම රූප. ඉතින් දේව නාම රූප වලයි, වේද නාම රූප වලයි, බලු නාම රූප වලයි තියෙන ප්‍රභේද මොනවාද? බලනක් තියෙනවා නාමයෙන්. උඩ හිතක් තියෙන. වේදනා සංඥා සංකාර විඥාන උඩක් තියෙන. උඩ රූපයක් තියෙන. එතන රූප වේදනා සංඥා සංකාර විඥාන ඒවා නාම රූපෝදියක් තියෙන. බලු නාම රූපයි බලල් නාම රූපයි සමානද? මොකද වෙනස? අන්‍යක දැනගැනීමේ ක්‍රම රටාවක් තියෙන. ওই ඥානීය පහළම පිළිබඳව මුළු. ඕක බෙදාගත්තු අපිට එකිනෙක දකින්න පුළුවන් වුණා පහළම වැඩි වෙනවා වර්ධනය වෙනවා පටන් ගන්න දැන් පටන් ගන්න නාම රූප පරිත්‍ය ඥානිය ආපුහා මෙන්න අපායට යන ක්‍රමය මෙන්න අපාය උත්පත්තියට හේතු මෙන්න දෙ මිනිස් වෙන ක්‍රමය මිනිස් ජාතිය හට ගන්න ක්‍රමය මෙන්න මිනිස් නාම රූප හට ගැනීමට හේතු මෙබඳු විඥානය සහ මෙබඳු නාම රූපේ ඒ නාම රූපයන්ට අනුකූලව හලආයතන ක්‍රියාත්මක වෙනවා. ඊට අනුකූලව අන්නා විපස්ස ලැබෙනවා. ඊට අනුකූල වින්දනයන් අපට ගෝචර වෙනවා. ඊට අනුකූලව අන්නා සංහාව ඊට අනුකූලව ඒක ඇල්මක් ඇති වෙනවා. ඊට අනුකූල බැඳීමක් හට ගන්නවා. උපාදානයක් හට ගන්නවා. ඊට අනුකූල බවක් හට ගන්නවා. ඊට අනුකූල જાතියක් හට ගන්නවා. ඊට අනුකූල જાතියක් හට ගත්තාම ඒ જાතියේ නාම රූප අන්නේ බඳු අනුකූල හේතු වෙන හට ගත්ත ඵලයක්. හේතුඵලත් එක්කලා මේක දකින්න. එතකොට දකින්නවා. මෙන්න මේ විදිහට හිතුවොත් බලු විදිහට හිතන බලු විදිහට කරන කෙනෙකුට හටගන්න නාම රූප මොනවා? බලු විදිහට ක්‍රියාත්මකගෙන නාම රූප වලින් හටගන්නේ හටගන්නේ මොකක්ද? නාම රූපත්‍ය විඥානං විඥානපත්‍ය නාම රූපං දෙපැත්තම ක්‍රියාත්මකගෙන දහම. විඥාන විඥාන කිව්වහම බල්ලටත් විඥානයක් තියෙනවා, බල්ලටත් තියෙනවා, හරකටත් තියෙනවා, මිනිහටත් තියෙනවා, දෙවියන්ටත් තියෙනවා, බ්‍රහ්මයාටත් තියෙනවා විඥාන. මේ විඥාන විඥාන කිව්වට වෙනසක් නැද්ද? වෙනසක් නැන්නා එකම විඥානයක් නා එකම ලයිදී නාම රූප වහින්දෝ. එක විදිය සලආයතන වෙන්න ඕන. ඊට අනුකූල ස්පර්ශ වෙන්න ඕන පිළ හේතු වල අනුකූලයි ඵලෙ. මේ න්‍යාය ධර්ම වෙනස් කරන්න බෑ. නමුත් වෙනස් වෙච්ච ඵල තියෙන්නේ. එකාකාර හේතුවකින් විවිධාකාර බල හටගත්තේ කොහොමද? කොතනින් හරි විවිධත්වයට බස් වෙන දෙනා තියෙන්න ඕන. නැත්නම් විවිධ වෙන්න බෑ. හේතුව එකාකාර නම් ඵලයක් ඊට අනුකූලව වෙයි. මේක ධර්ම නියමයක්. හේතු ඵල රටා විනාස වෙන්නේ නෑ. හේතුව රෞද්‍ර නම් ඵලය රෞද්‍රයි. හේතුව කාම නම් ඵලය කාමකයි. හේතුව ද්වේෂ නම් ඵලය ද්වේෂසහගතයි. හේතුව මෝහ නම් ඵලය මෝහසහගතයි. හේතුව ඥානවන්ත නම් ඵලය ඥානවන්තයි. මේ හේතුවල ප්‍රභේදයක් ඇති නිසා තමයි ඵල ප්‍රභේදයක් හටගන්නේ. ඒකයි කාරණේ. ඔන්නේ ප්‍රභේද දැකින නොනක් තිබුණා කියනවා නාම රූප පරිච්ඡේද ඥානයේ පහළ වුණා. නාම රූප පරිච්ඡේද කරනවා කියන්නේ ඕකද? නමුත් ඒක වැහිලා ගිහිල්ලා ඉතින් ඔසවනවා, ගෙනියනවා, තියනවා, ඔසවනවා, ගෙනියනවා, තියනවා කියලා භාවනාවක් දීලා ඔසවන්න හිතුවා නාම. එහෙව කකුල රූප. ගෙනියන්න හිතුවා නාම. ගෙනිච්ච කකුල රූප. තියන්න හිතුවා නාමී. තිබ්බ රූපේ, කකුල තිබ්බ රූපේ. මේ ආයි අනික් කකුල ඔසවන්න හිතුවා නාමී. ඉතරහට ගිහිච්ච හිතුවා රූපේ. ඔහොම නාම රූප පරිච්ඡේදයේ ඔකයි කියලා වෙන්නේ. ඔහොම කරගෙන යනකොට නාමයි රූපයි වෙන වෙනම දකින්නවා කියන එක. හැබැයි නාම රූප පරිච්ඡේදය කියලා නිවන් දැක කෙනෙක් නෑ නේද නේද? ඔහොම කරගෙන ඉන්නවා. කො ප්‍රඥා පහළ වෙනද? චර්යාහතාව ක්‍රියාත්මක වෙන හැටි දැක්කට ඔක දකින්න බෑ. ඊක තමයි මේ වැහිච්ච දහමක් කියුවේ මේක. නාමයේ ප්‍රවේද දකින්න ඕන. ප්‍රවේදසහගත නාම ගොඩනැගෙන්නේ කොහොමද? කකුල විසුවා ගෙනිච්චා තිබ්බා, විසුවා ගෙනිච්චා තිබ්බා. ඔය ක්‍රියාදාමයෙන් හිතයි කතයි දෙකින් ක්‍රියාත්මක වෙනවා. දැන් අපි හරහා මෙහෙම දෙයක්. සාගාධික පුද්ගලයෙක් ඉන්නවා. යාට ප්‍රිය කරන පුරුෂයෙක් නා කාන්තාවක් හෝ කාන්තාවක් නා පුරුෂයෙක් හෝ කොහේ හරි ඉන්න සද්දයක් එනවා. හිතේ වැදලා තියෙනවා දකින් එක ප්‍රියමනාපයි කිය. එයා කකුල ඔස්සනවා ගන්නවා තියෙනවා, ඔස්සනවා ගන්නවා තියෙනවා, වේගය කරගෙන කරගෙන යනවා තියෙනවා. හිතලම ඉද්දුවා, හිතලම ඉද්දා, හිතලම ඉද්දුවා, හිතලම ඉද්දුවා, ඕක තමයි කියලා හිතින් දැනගන්න. මේ කෙනෙක් ගති ලක්ෂණ. තව කෙනෙක් ඉන්නවා බණහඬක් හරි කැමති ප්‍රියමනාප මාස්තනා ස්වාමීන් වහන්සේ නමක් ගැන අහන්න තියෙනවා, බොහොම ප්‍රියයි. උන්වහන්සේ කතාවක් ඇහෙනවා, ආවන් හාමුදුරුවෝ වෙන්න. එයා උසරා විදිනවා තියෙනවා, උසරා විදිනවා තියෙනවා, කකුල් දෙක පාරු වෙන මාරු පියාන් දෙන්න දෙන්න. උත්තර හිතාව ඉස්සවගේ නිනි හිතාව ගින්දා දින හිතාව තිබා ඔක්කොම තමයි ඇස් කලේ. නාම රූප උපත් ක්‍රියාවලිය කියලා හිතුවා. තව කෙනෙක් ඉන්නවා මල් ඔක හම්බේකන් තමයි හිටියේ. ඔතෙන් දිහා කියලා අහුවෙච්චා. මම කණි පාරක් දෙනවා ඔකට. මට මෙහෙම වදිනවා කියලා අහුවෙච්චා. ඔහොම කර කර ඉන්නවා හතුර ඇවි හද්දිය හැම. ආ දැන් ඇවිල්ලා ඉන්න හොඳ වෙලාවක් වුණා. එයා හොඳ පහරක් දෙන බලාගෙන යාළුවන්ට කකුල් දෙක උස්සනවා ගෙනින්න අදිනවා උස්සනවා ගෙනින්න අදිනවා. ඔය ප්‍රවේද යනවා. දැන් මේ තුන් දෙනා කකුල ඉස්සුවා, කෙලිච්චා තිබ්බා, ඉස්සුවා කෙලිච්චා තිබ්බා මේක හිතන්නේ නැතුව කරන්න බෑ. නාම රූප තමයි තුන් දෙනාගෙම ක්‍රියාත්මක වුණේ. ඔය තුන් දෙනාගෙම ක්‍රියාත්මක වෙන නාම රූප සමහර ඕ තරු මිශ්‍ර වෙලා තිබුණේ නැත් මේ ක්‍රියාව වියත් එක්ක. අන්න හොයා ගන්න ඕනේ. සාමාන්‍ය මහතේ ලෝතරා බුදුරණන් මහතේ කකුල උස්සනවා, ගෙනියනවා, තියනවා, උස්සනවා, ගෙනියනවා, තියනවා, එහෙම තමයි උන්වහන්සේ ගමනක් කරන්නේ. ලෝතර බුදුරණන් මහතේ ගමන් කරන්නේ එහෙම. එතනම් නාම රූප ක්‍රියාත්මක වෙයි. ඒ නාම රූප වල වෙනසක් නැහැ. මේ නාම රූප බලපුවහම මේ වැදින වෙනස මොකක්ද? කොහොම පරිච්ඡේද? වර පරිච්ඡේද කරගන්නා නම් ඔතින් දකින්න ඔය වෙනස. රාගයේ මුල් කරගෙන සංදරාගයෙන් ඇලිලා ඒ මුල් කරගත්ත ගමනක තියක් මිශ්‍ර කරගත්තාම අවිද්‍යාව සහගතව. කාගේ සඳහා කටයුතුකට යනවා නම් ඒකාන්තයෙන් ප්‍රඥාවෙන් ඉදින් දෙන්න බැහැ. අවිද්‍යාව දුක්නාදික ගොඩනැගිලා ඒ හේතුවෙන් තමයි ඒ ගමන ක්‍රියාත්මක වුනේ. ඒක අවිද්‍යාව දුක්නා සහගත ගමන. නාම රූප ක්‍රියාකාරීත්‍රි නාම රූපය අවිද්‍යාව දුක්නා සහගත නාම රූප එතන. ඒ අවිද්‍යාව මුල් කරගෙන ද්වේෂ සහගත ගති ලක්ෂණේ සම්බන්ධ වෙනවා. අර කාටහරි ගහන්න වයින්ද හිඟි කරන්නේ අර කොට යන ගමනත් එක්කලා නාම රූපත් එක්ක සම්බන්ධ වෙනවා. ඒක ද්වේෂ සහගතයි නාම රූප. එතන නිකන් කයිවාරු කරගහයි දවල්කම දිනා කර්මයක මේ මේ කවුරුත් නැහැ නේ මට කයිවාරු කරගහන්න යාළු. අර වෙනදත් එක්කලා වල්පල් දුරෝණේක කැරිලා ඉන්නවා. බොහොම සන්තෝෂයි යනවා ඉතින්. එතන නාම රූප ක්‍රියාවලිය සිද්ධ වුණා. ඒක මනසහගත. ඒක මෝහදාහගත. ඔන්න මට සත්‍යයක් ඇහෙනවා. මම මේ ගෙදර ආව හොරින් හොරින් හොරේ අල්ලන්න තමයි. ඔය ඇහෙන්නේ කවුරු හරි මිනිහගේ සද්දේ. ඔය ගෑණි මට හොරේ ඉඳවියමතොත්. සැකේද යා. නාම රූප පද්ධතිය අපි අතුන අවු හොරේ අල්ලන්නේ. විදිකිච්ඡා සාගත. මොකද උනේ දන්නේ නැහැ මගේ සල්ලි ටික. කවුද ගත්තේ දන්නේ. හැමතැනම බෝදිසි කරනවා මහ ගැටි ගැටි. උද්දච්ච සාගත. නාම රූප තමයි හැමතැනම ක්‍රියාත්මක වෙන්නේ. අය විසුණුහදී රාතන හදිනවා පින්ද පාසවල. එතන කපුරු විසුවරින් තියපාව ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතන නාම රූප පද්ධතියක් තමයි. ඒක විද රාගයි විද දෝෂයි විද මොහයි. අවිද්‍යාව සාගත නැහැ. අන්න වෙනස දකින්න පරිච්ඡේද කරන බෙදන්නේ කොහොමයි? මෙන්න මේ බෙදීම වරුදුනොත් අපිට අත උස්සනකොට ක්‍රියාවක් කරන මොහොතේ කුමක් සහගතදී ක්‍රියාව කතා කරන ඒ කතා කරන්නේ ගත්ත හිතත් කතා කරවපු කොල්ලව කතා ওই දෙකේ ක්‍රියාස්මයේක නාම රූප මේ මොනවටයිද ඒකත් අන්න බලන්න හුරු වෙනවා මෙන්න මේකයි නාම රූප පරිච්ඡේද කිරීමේ වටිනාකම එතකොට දකිනා මෙන්න මේ විදිහට කතා කරන්න ගියොත් එහෙම රාගය සහගතයි අවිද්‍යාව සහ රාගය සහගතයි මෙහෙම කතා කරනවා නම් මේ කතාවලිය ඇතුලේ තියෙන නාම රූප පද්ධතිය අවිද්‍යාව සහ ද්වේෂ සහගතයි මේ දේවල් කොරපම් වැඩක් නැති විරු කතා කරනවා නම් අවිද්‍යාව සහගත මෝහ සහගතයි සාගයේ ද්වේෂයේ මෝහයට අයිති නැහැ ලෝභයේ ද්වේෂයේ මෝහයට අයිති එහෙනම් ඒකෙන් කවදාවත් යහපතක් නම් කරන්නේ නැහැ නිවන් මාර්ගය පාදන්නේ නැහැ නිවන් මාර්ගය සුභතියේම කරකස හම්බ වෙන්නේ. එබඳු කතාවෙන්, එබඳු ක්‍රියාවෙන්, එබඳු හිදිවිල්ලක් හිතනවා නම් ඒකෙන්. කවදාවත් සුභති මාර්ගයක් හම්බ වෙන්නේ නැහැ. දුගතියේ හේතු වෙන ඒවා හතර පහක් නම් හොඳයි. කවදාහරි මේ පැත්තට හේතු වෙන ගති ලක්ෂණේ වැඩි නම්. ඒ ගතිය නිසා ලබන්නා උපතක් ඇත්නම් හතර පහ උත්පත්තියකට හේතු වෙන එක. කවදාවත් දුකේ නිදහස් වීමට නෙමෙයි දුකෙන් දුකට ඇදෙන්නට හේතු වෙන්නේ. මෙන්න මේකේ ගැළපෙන එකක් කියලා දැක්කහම එහෙනම් මම ඒ ගැන ගත යුතු ප්‍රඥාවන්ත තීරණය මොකක්ද? තවදුරටත් මම ඒ විදිහට කවුරුවත් නෙමෙයි මම්මයි පෙළඹෙන්නේ. මම්මයි මේ ක්‍රියාවලිය කරගෙන යන්නේ. මම තවදුරටත් මේ ක්‍රියාවලිය සිද්ධ කරලා අමාරු වෙනවා. නැත්නම් බයාලක කියලා දැකලා නතර කරනවා. අන්න ප්‍රඥාවේ තීරණේ ඥානවන්තයවන් තීරණේ ගන්න. අන්න නාම රූප පරිච්ඡේද කරාට පස්සේ තමයි බුලුවන් වෙනවා. මෙන්න සතර පායට යන මාර්ගය. මෙන්න මේක ගති ලක්ෂණේ හට ගන්න හැටි. මෙන්න මේක නැති කරන්න හැටි. නාම රූප නිරෝධ කරන්න හැටි. මෙන්න නාම රූපයෙන් එක් ගොඩනැගෙන හැටි. ඔය දැකේ පරිත්‍යාගම පාද. යෝ පරිත්‍යාගම පාදම් පාදේ යෝ ධම්මම් පස්සේ තිකි විරෝක. දැන් පරිත්‍යාගම පාදේ දකින්න නම් ඔබ ධර්මයේ දකින්න. අන්න එකයි ප්‍රඥාවෙන් කරන්නේ. ප්‍රඥාවෙන්ම තමයි තේරුම් ගන්නෙ මේ දේ අපාගත වීමට හේතු වෙනවා. හතර අපායට හේතු වෙනවා. මෙලෝදී දූෂ්‍යභාවයට හේතු වෙනවා. ඒක තමම තේරුම් අරගන්න. තේරුම් ගන්නවා ප්‍රඥාවේ තීරණයක් වෙනවා. මොකද්ද? යමක් නිසා දැවි ශෝකයක් පරිදේවයක් දුකක් දුොම්නසක් උපායාසයක් හටගන්නවා. ඒකේ මහා දුකක් මහා ශෝකයක් හටගන්න සතර අපායට ඇතුළත් එකක් නම් එහෙම. වහා මේ මාර්ගයෙන් ඉවත් විය යුතුයි. තවදුරටත් මොකදක්වත් ඒක නම් ඉඳ තියන්න හොඳ නැහැ බලන්නකයි. මෙන්න ප්‍රඥාවේ තීරණේ කොහොමද එනවා? ඊළඟට තමාගේ අතිවර්තහණයේ වැල්ලා තියෙනවා උදේදී. මේ ක්‍රියාවලිය කරනකොටම හිතනකොටම කියනකොටම මේ ඒකද ගල්පනේ නාම රූප පද්ධතියද මේ ක්‍රියාත්මක වෙන්නේ යන්නේ කියලා. තමන්ටම දැනගන්න පුළුවන් වෙනවා. ඒක කවුරුවත් නිවන් දකන්නේ නැහැ කිව්වේ ඕකයි. ප්‍රඥාවෙන් නිවන් දකින්නවා කිව්වේ ඕකයි. ඒකට වතක් කරලා හරියන්නේ නැහැ. මොන වතක් කියත් ඔය යථාර්ථය දකින්න බැහැ. සුතපරමාර්ථය නෙමෙයි ඔය ටික කරන්නේ ප්‍රඥාවෙන් මුලින්ම ඔය ටික තේරුම් අරගෙන. ඒතකොට දකින්නන්නේ මේ මාර්ගයේ හේතෙන්ද? අනිමේ මිනිස්සෙක් වෙන්න නම් කොච්චර හොඳද? මිනිස්සියව මිනිස්සියව වගේ ජීවත් වෙන නම් කොච්චර හොඳද? මේ තව සමහර කෙනෙක් කියනවා. අනිමේ මලත් එහෙම හොඳ මිනිස්සියෙක් එක්කලා ජීවත් වෙන්න නේද? අවංක වචන බොරු කරන්නේ නැති, කපටි නැති හොඳ මිනිස්සියෙක් එක්කලා ජීවත් වෙන්න නම් කොච්චර හොඳ එහෙම පිරිසක් ඉන්නවා. මම හරිය කැමති එහෙමයි අසුරු කරා. මේ කෙනෙක් කියනවා. එහෙනම් මොනවද අසුරු කරන්න දාවේ? මනුෂ්‍ය ජාතිය ඇතුළු කරන්න චේතනාව. පිටවිලා දිනේ එතන. මේ මනුෂ්‍ය ජාතිය හොඳයි කියලා නිගමනය කරන විද්‍යාව නිගමනයක් නම් තවම ආවේ නැහැ. තාවකික වශයෙන් නම් හොඳයි. සුබරි වැදගත්. හැබැයි මේ බලාපොරොත්තුව තිබුණා පැවැත්මක් එක ජීවත් වෙන්න. පැවැත්මට මනුෂ්‍ය ජාතිය ආйти. ජාති බහරුණා නම් ජරා මරණ එනවාමයි. එනම් ජරා මරණ වෙනකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස පහළ වෙනවා වගේ. මම යම් જાතියක් හොඳයි කිව්වද? ඒ හොඳයි කියන જાතිය ජරාවට පත් වෙන එකද නැද්ද? මරණයට පත් වෙන එකද නැද්ද කියන ওই තීරණේ බලනකොට. යම් જાතියක් ලෝකේ පහළ වුණා නම් ජරාවට පත් නොවන මරණයට පත් නොවන જાතියක් ලෝකේ පහළ වෙන්න හේතු නැහැ. අන්න බුදුදහමින් දැනගත්ත ওই ටික මූලිකව. දැනගත්තමයි තමන්ගේ නුවන්ට ශ්‍රාවක ඥානිත ගෝචර වුණා. ඊට පස්සේ දැනගත්ත නිසා මේක අහපු නිසා පිළිගත්තා නෙමෙයි. ඒක ඉතේ බව දැක්ක නිසා. ඉතේ බව ප්‍රඥා ගෝචර නිසා පිළිගත්තා. එහෙනම් මම මේ ප්‍රිය මනාපයෙන් ඉන්න මෙහෙම හොඳ අවංක මිනිස්සුෙ ඉන්නම් අතුරු කරන්න කොච්චර හොඳ? එහෙම අයක ජීවත් වෙන්න නම් කොච්චර හොඳ කියලා. ඔය ප්‍රිය කරනවා ප්‍රිය මනාපවන්නා වූ යහපත් මිනිස්සු જાතිය කියන එක જાතියක්ද නැද්ද? ඒක જાතිය. ඒ જાතිය හොඳයි කියලා මම හිතුවාද? ජරාවට පත් වෙන මරණයට පත් වෙන જાතියක්ද නැති එකද? ජරාවටපත් වෙන මරණයටපත් වෙන જાතියක් එහෙනම් මම හොඳයි කියන දේ ජරාවටපත් වෙනා නම් මරණයටපත් වෙනා නම් ඒකේ මට දැන්සිල්ලක් හේත නැද්ද අන්න තීරණය කරන සමන් ධර්මයෙන් තුල එහෙනම් මම ප්‍රිය කරන මනාප කරන යමක් ජරාවට මරණයටපත් වෙනවා ඒකාන්තයෙන් අනේ මං ප්‍රිය කරපු මනාප කරපු දේ ජරාවටපත් වුණා මරණයටපත් වුණා අනේ විද්‍යාවකින් ශෝක වගදේව දුක්ඛ දෝමන සපායාතයන්ට හේතුකාරක එහෙනම් ඒක සැහැදුවා ඒ දිහා එකක් මම තමයි ලැබෙන්න තියෙන්නේ. අන්න බලාගෙන යනකොට පේනවා. යමක ප්‍රතිඵලයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසය. ඒකින් එහා වෙන හරියක් ලැබෙන්නේ නැත්නම්. ඒ ඇතුළු කිරීම හිස් දෙයක් මිසක් මුලාවක් මිසක්. ඒක ගන්න හරියක් තියෙනවා. ධර්මානුකූල මිනිස්සෙට වගේ. අන්න ඒකට වැද්දාහ. එහෙනම් මේ මිනිස්සු ආශ්‍රය හොඳයි කියන අදහසක් තිබුණා නම් ඒක ප්‍රතික්ෂේප කළ යුත්තා. නැත්නම් දුකෙන් මිදෙන්න බෑ. පැවැත්මෙන් මිදෙන්න බෑ. නිවන් දැකලා කෙලවර කරන්න බෑ. ඊය අදහසින් මලොත් ඔහුගේ අදහසත් ඒක බලන්න. ඒක දුස්සැත්ත පැතරයි තිත් නෑ. කාම දුගතියරයි තිත් මනුෂ්‍ය පොරසරයි තිත්. ඒක මනුෂ්‍ය සංකාරයක්. එහෙනම් ඒ නාම රූප පද්ධතිය මනුෂ්‍ය ස්වභාවය ඇති කරන නාම රූප පද්ධතිය. ඒ පද්ධතිය හොඳයි කියලා මම අඳුර කරන්න ගියොත් මනුෂ්‍යත්වයෙන් මිදෙන්න මට කවදාවත් බැහැ. එහෙනම් ඒක අවිද්‍යාවයි යුද්ධයි. මිනිස්සුය කියලා ඉන්නේ හොඳයි. මිනිස්සු ආශ්‍රය එහෙමයි කියන දේ කොච්චර හොඳද? හොඳ එකක් ගත්ත නිසා අවිද්‍යාව නිගමනෙට බැහැ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන උපායාසයට පත් වෙන දෙයක් හොඳයි කියලා නිගමනය කරා විද්‍යාවෙන් නෙමෙයි අවිද්‍යාව. අන්න ඒක නරකද හොඳ කියලා බලාගන්න ප්‍රඥාවෙන් ක්‍රමී අනේ මට මිනිස්සු ආශ්‍රය නෙමෙයි. ඔයාලා හොඳයි දෙවියෙක් වෙන්න තිබුණේ. මම අහලා තියෙනවා දෙවියෝ හොඳයි. සුඛෝපභෝගී කොටසක්. මේ බුදු වෙන කයකුත් නැහැ. ගඳකුත් නැහැ. වාපිත්‍යම් කියන හැදිලා තියෙන මෙහෙම එකකුත් නැහැ. හරි ලක්ෂණ රූපයෙන් ඉන්න. බොහොම සුඛෝපභෝගීව ඉන්න කොටසක්. බොහොම සියුම් ශරීරය ඇතුළු. හරි සැහැල්ලුවේ ඉන්න කොටසක් කිය. අනේ මලත් එහෙම කෙනෙක් විලා එහෙම පිරිස අතර ඉන්න තියෙනවනේ. ආවා දිරණි. දැන් අපි හාරා ඉන්න. ඒක විද්‍යාවේ තීරණයද අවිද්‍යාවේ තීරණයද? කාගෙන් අතහර හරියන්නේ නැහැ. ක්‍රමයක් දීලා දිනා එක එකලාගෙන් අහන්න. පස්සේ යන්න ඕනේ නැහැ. බුදුරණන් හදී දිලා කාටවත් වහල් දෙවි ඇත්ත තෝරගන්න ධර්මය. මේ පරිච්ඡේදම උපාල ධර්මයෙන් දාලා බලන්න ඕනේ. බලනකොට පේනවා තවට තීරණයක් ගන්න ප්‍රඥා තීරණ. ජාතියක් හැබැයි නා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස අල්පායාසයෙන්ද පත් වෙන එකක් වෙන්නලා තියෙනවා. එනම් මේ දිව්‍යමය ජාතිය ගැන මම හුඟක් අපීරමලාපියෙන් හිතා ඉන්නවා. ඒ දෙවියන්ට ජරාවක් මරණයක් එන දවසක් නැද්ද? ඒකාන්තයෙන් මේ දෙවියන්ටත් ඒක හිමි. හටගත්ත යමක් ඇත්නම් විපරිණාමයට පත් වෙලා වෙනසීම හිමි. එහෙනම් ඒ තත්ත්වය මම යතරම ප්‍රියමනාපයි කියලා හිතා හිටියනම් ඒක ජරාවට මරණයට පත් වෙලා කෙලවර වෙනකොට අනේ මම මේ ප්‍රිය කරව මනාප කරපු දේ ජරාවට පත් වුණා මරණයට පත් වුණා වැඩිලා ගියා කියලා ශෝකයක් පරිදේවයක් එනවද නැද්ද? ඒක ඇතුළු කරගෙන යම් කාලයක් ඉඳලා අවසානයේදී උතනින් කෙලවර වෙනවා මිසක් ඒකෙන් දුන්න ප්‍රතිඵලය මොකද්ද? ලබා දුන්න විමුක්තිය සැපසුව මොකක්ද? වෙන මොකුත් ලැබිලා නැහැ. ආස්වාදී කාලයක් ප්‍රියමනාපේ හොඳ එකක් හම්බුණා කියලා ඉඳලා ඒකට හිත බැඳගෙන ඒක නැති වෙලා ගියාම ශෝක පරිදේව දුක් දෝන සපයාසයට පත් වුණා. දැන් මේක දැනගන්න අපේ පැරණි කතාවක් තියෙනවා. හුඟක් වැදගත් දෙයක් ඔය දෙවියන්ගේ ස්වභාවය. දෙවියන් හරි දුවේ ගින්නවත් ගා හිතා ඉන්නකොට සාග ගින්නෙන් එහෙම කොච්චර දැවෙනවද කියලා දැනගන්න ක්‍රම මේ දහම් කතාවල හුඟක් තියෙනවා. ඒ දේව සංකල්පවල තියෙනවා. මේ මනුස්ස ලෝකේ එක්තරා වෘත රෝගයක් ඇතිච්ච කාන්තාවක් හිටියා. මේසු ක්‍රිය කරන්නේ නැහැ. හැබැයි මේ දැහැටි මේ වගේ හිටියට බලහඳ හරි කැමති. හිත පහදී නිතරම ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් බණහලා ඉතින් සෝවාන් ඵලයට පත් වුණා. මේ මහා චිත්ත ප්‍රහාදී දිගින් දිගට වෙන්න පටන් ගත්තා මහා වැඩමක. කොච්චර සාන්තද මේ ධර්මයේ. නිවීම සැනසීම කොච්චර හොඳද. මේ ආදි වශයෙන් ධර්මයේ බුදුන් කෙරෙහි දහම් කෙරෙහි සමුන් කෙරෙහි විශාල චිත්ත ප්‍රහාදයක් වෙන්න පටන් ගත්තා. මෙහෙම වෙලාවක මේ දැක්කේ මලක්. නැරලා ගිහිලා ඉතින් ඉතාම ලක්ෂණ දෙවගණක් වෙලා සතරවරන් දෙවියන්ගේ විමාන හතරේ මැදේ උපන් මේ දෙවගණ පහළනේ කර්ම ශක්තියෙන් එහෙම දැන. හැබැයි දෙව්ලොව ඉන්න සියලුම දෙවගණන්ගේ රූප සිය වර්ධිනව දැන් අජිත් ප්‍රහාදයන්ව ලැබිච්ච කයේ සතරවරන් දෙවියෝ හතර දිනාම එක සැරේ දැක්කා කියද නැහැ. දැකලවන්නේ ආසාල කාමයේ මත් වුණා. මේ දැක්ක තරම් ලස්සන ගියා. මගේ දෙවගණ හතර එක එක හතර එවත් නැහැ. හතර දිනාම අල්ලගන්න එක වේගෙන් දුව ගිනා. එක සැරේ වෙන්නේ හතර දිනාම අත පියාගත්තා අල්ලගන්න. හතර වැතරලා දිද්දේ. දැන් හතර දිනා එක තව තවන්ගේ වාසියට බස් කතා කරා. මේ දැරැති මගේ සීමා නෑ. මේ මගේ සීමා තමයි. නේ මගේ සීමා තමයි. මේ හතර දෙනාම සීමා හතර කියන. ඒ වෙනුවට මන්නේ ඉස්සෙල්ලා දැක්කේ මාතේ විලා වෙන දැක්කේ. හතර දෙනාම වෙන මා එක් සැරේමයි දැක්කේ. ඊ මමනේ ඉස්සෙල්ලා අල්ලගත්. ඒ කොහොමද? මාතේ විලා නත් තිබු. හතර දෙනාම එක සැරේ අල්ලගත්. දැකදින් කාර්සයි අනේ මට දියන් අනේ වට දියන් කියලා ඔක්කොම එකලා එක එක දෙවියන්ට කියනවා බෑ බෑ දෙන්නා බෑ කියලා. දැන් මේ නඩුව වෙන්න ගන්න විදියක් ගත්ත සක්‍ර දෙවියන්ට එක කියනවා. ඊළඟ සක්‍ර දෙවියන්ට කියනවා එක එක නා තමගේ නඩුව. අනේ ස්වාමීනි මේ දෙවගෙන මම මෙහෙම දැක්කා. මම අත තිබ්බා මේ අනික අතත් තිබ්බා අනේ වරන මාගිරි අනුකම්පා කරන්න මේ දැහැතිය මත් ලැබුණා මගේ ජීවිතේම හරි වැරදුනේ. මට ජීවත් වෙලා ඕනේ. කොහොමද වාකිරිය යනකම් කවුරුහරි මට ලබා දෙන්න. අනිද්දියක් තියෙනවා. අනේ සයින් මට කියන්න දෙන්නේ චොච්චර. මේ දවස්ටි මට ලැබුණේ නැහැ. මගේ ජීවිතේ වැඩකුත් නැහැ. මේ දෙව්වත් දෙය මට වැඩකුත් නැහැ. වාකිරිය යනකම් කවුරුහරි මට ලබා දෙන්න. හතර දෙනා ඔය විදිහට එතෙන් දුන්නු. ඊළඟ රක්කේ දෙය කියන මටත් එකක් කියන්න දෙන්න. ඔය තරම්ටි මට ලැබුණේ නැහැ. මගේ ජීවිතේ මට වැඩකුත් නැහැ. දැන් මොනවද? අනේ ස්වාමීනි අපි ඔක්කොම අල්ල ඊට වඩා මහ අපරාධයක් ඔබ වහන්සේගේ ජීවිතේ නැති වෙනවා. එහෙනම් ඔබ වහන්සේ බාර ගන්න කිය. හතර දෙනාම විදිහට හතර දෙයට වාර දෙලා ගියා. දැන් මේ දහස් ගණන් දෙවඟණන් ඉන්නවා කියන මෙච්චර සුන්දර ලෝකෙක වැඩ වෙනවා කියන හැට කොච්චර සාහියක් තිබුණාද කියලා ඒක ගෑනියක් කියනවා. ඒක දෙවඟණන් නිසා තිබුණ සාහිය. දැන් ඉන්න රාගයේ සත්‍තිලා දැවි දැවි දොයා ඉන්නේ. සංසෝ බලබලව. දැන් මේ ඒ නෝකලදී රාගෙ ඉන්නේ හැටි. මෙහෙම අවස්ථාව බොහොම තැන්වල සඳහන් වෙයි.
ඒ විශාල 10ක් එනවා. සමහර අය එක එකට ලැබෙන සම්පත්තිය කියලා හරි කරවන. හැවුව ගාම අධ්‍යාත් ජීවිත වෙනවා. ත්‍රිදීක් වෙලා හරි අපාගත වෙලා හරි උපදිනයි හදගත්ත ශෝකයත් එක්ක 10ක් එක්ක. කොච්චර අවශ්‍ය වුණා తాවකාලික වෙනව ඔය හේතුව. ඒ નિયමාස දෙවියෙකුට ගත කරන්න හම්බ වෙන්නේ නැහැ. ඇලීම ගැටීම නිසා ගැටීම උගල කරගෙන බොහෝ ප්‍රතිජිත වෙනවා. తాවකාලික වෙනවා කොච්චර කල් තිබුණා. අවුරුදු කෝටිකා කාවිසය කිව්වා ඒ කාලේ ඉන්න හම්බෙන කලාතුරේ කෙරෙන්න. අතරමඟ ඇතුළු මහ 10ක් නිසා දැවිලා අභ්‍යන්තරිත වෙදේ. මේම తాවකාලික දෙයක්. හැබැයි කොච්චර කාල හිටියත් මුළු ජීවිත කාලේ හිටියත් අවසාන වෙච්ච වෙලාවදී ලැබිච්ච විමුක්තියක් නැන්නේ. අනේ සම්පත්තිය විනාශයි. ශෝකයේ සංවේගයෙන් මැරිලා ගිහිල්ලා. අර රාගයේ මත් වෙලා හිටපු ගතිලස්සනේ තිරසං වෙලා සුපදී. වැඩි හරියක් බල්ලෝ බලල්ලු. ඔය ලෝකේ දා අපහුවක්වත්. ලස්සන ගුරුල්ලු කිරිල්ලිය වැඩි හරියක් ඔහෙදලා ඔය විදිහට අපහුවක්වත්. අපි හරි කරදී ඉතලා අපි දෙවියෙක් වෙලා හිටියා දහගන්න. ඒක කියන්න පුළුවන් නම් වැඩියම කියන්නේ ඔය බින්න කුරුල්ල වගේ ඉන්නේ. අපි තමයි උඹලා නෙමෙයි අපි තමයි ඉතලා දෙවිලෝකෙ හිටියේ. කියන්න වෙන්නේ ඒගොල්ලන්ට. ඒක සාමාන්‍ය ගාමයන්ගේ මත් වෙලා ඉඳලා ඒකෙන් හටගත්ත වාපේ නිසා දුෂ්‍ය වෙලා තිරිසන් ලෝකේ කුරුල්ල පස්සේ ඉඳලා උපදින. ලස්සන ලස්සන පස්සේ ඉන්නේ. පියාපත් වලින් යනවා එදා ඉදින් ගියේ. ඒක අතිලක්ෂණේ කරලා ස්වභාවය අනුගත කරගෙන ඒ தත්තරවත් වෙනවා. ඕකයි හම්බෙච්ච ප්‍රතිපද. මේ මේ වගේ ලෝකෙක අපි හොඳයි කියලා ගත්තේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද නිගමනය කරන්නේ. එහෙම දෙව්වත් ගාව හොඳයි කියලා නිගමනය කරනවා නම් විද්‍යාවේ නිගමනයක්ද අවිද්‍යාවේ නිගමනයක්ද කියලා දකින්න ඕනේ. මෙන්න මෙහෙම දකින්නකොට දකින්නවා. ඒක අවිද්‍යාවේ නිගමනයක් නිසා හොඳයි කිව්වා මිසක් විද්‍යාවේ නිගමනයක් නෙමෙයි. එහෙනම් ඒකේ අවසානයේ කිසිම හරයක් ලබා දුන්නේ නැහැ. ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන්ට පත් කරලා කෙලවර කරලා පසු දුගතියකට මාර්ග පාදන්නේ ඒක හේතුව. තවලා සම්බෙච්ච ඵලයක් නෑ. එහෙමනම් ඒකේ අවසානයේ එහෙම එකක් හොඳද? විද්‍යාවේ තීරණයක් කියනවා ඥානවන්ත තීරණයක්. හිතන්නත් බයයි මහ බයන්නේ මොන හරියක් පිටිකට. අනිබඥා තීරණය. ඔන්නේ තීරණේ ආවෝ. දිව්‍යමේ නාම රූපය පරිච්ඡේදය කළා බැලුවා. බෙදලා බලපුවාද කරගත්තා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයෙන් කෙලවර කරමු. ඒ જાතියේ ඵලයක් නෙවෙයි තියෙන්නේ. ඒක කොහොමද හොඳ වෙන්නේ? අන්‍යක දැක්ක දාට එබඳු දිව්‍යමේ නාම රූපයන්ගේ චන්දරාගයත් ඉවරයි. අන පරිච්ඡේද කරලා ගත්තදී යථාර්ථය දැනගන්න. බ්‍රහ්ම වුණොත් කොහොමද? බ්‍රහ්මත්වයට පත් වෙලා හිටන් උද්දා වෙලා ඉන්නවා. එතරම් එක්තරා මාන්නයක් තියෙනවා බ්‍රහ්මයා අතර. මගේ සම්පත්තිය ලොකුයි. අනිකට පුංචි. පොඩි එකා ඉන්නේ බ්‍රහ්ම පාරිසද්දි පිරිස අතරේ. ඒගොල්ල තමයි මල්ලාගෙට ඇවිදින්න මා කෙරෙහි ගරු සත්කාර කරලා මට වැඳලා බුදලා යන්න ඕනේ. මම උදාසය කරනවා. අනිකා පහ. උන්ගේ සම්පත්තියත් මගේ තරම් ලොකු නෑ. කොහොම මාන්නයක් තියෙන. සාම මාන්නය අහක වෙලා හිටියද සම්පත් මාන්නය ඒගොල්ලන්ටත් තියෙන. ඒකෙන් හරි උද්දාම වෙලා ඉන්නේ. තමහට බුදුරයන් වහන්සේටම ලෝකේ පහළ වුණා කිව්වහම අර කුණු කය කරගත්තේ කියන්නේ. අපි යන අදයක් වහම වෙන්නේ. මොකද? ඔය අදහස් ගන්න. නින්දා කරනවා සමහර අය. එහෙම දැනගෙ හිටියේ බ්‍රහ්ම. ඔතනියක් හතර හේතු වාසනා දිවිච්ච කෙනෙක් බ්‍රහ්ම වෙලා හිටියොත් විතරයි. බුදුරයන් පහළ වුණා කියලා චිත්ත ප්‍රසාදය ඇති වෙලා හිටන් අර වාන්නේ අත්හැරලා බණක් අහලා හරි ඉතුරු ඵලෙ ලබා ගන්න. වැඩි හරියක් බ්‍රහ්මය වෙන්නේ නැහැ. කියනවා නම් කැමති නැහැ. මෙන්න මෙහෙම අවස්ථාවදී. එක අවස්ථාවක වදු බ්‍රහ්මය ගැන කියවෙනවා. ඒ බ්‍රහ්ම පිරිසක් ඉන්නවා. බ්‍රහ්ම පාරිසද්දකේ. ඔය පිරිසේ ඉන්න බ්‍රහ්මය දෙන්නේ බුදුරන් හතර හේතු නිසාම බුදුරන් වහන්සේගේ බණහල චිත්ත ප්‍රහාදයෙන් ඵලලාභීත්වයට පත් වෙලා මහා ශක්තියකුත් ඉර්ධි වශයෙන් ලැබුණා. මනෝමය ඉර්ධි විශාල වශයෙන් ලැබුණා. වෙනදාට මවන්න බැරි මහා ඉර්ධි බලයකින් විශාල ප්‍රතිපීඩයක් මවන්න පුළුවන් ශක්තියකුත් ලැබුණා. ඔබම ලැබිලා ඉතින් බොහොම සන්තෝෂයෙන් යන ගමන් අපේ නායකතුමාටත් මේ සිද්ධිය මතක් කරගන්න. එතුමා තම ප්‍රමාදයි. යන්නේ නැහැ නේ කියලා. අපේ උසස්ම හිටු බ්‍රාහ්මණයෙක් ළඟට ගියා. වෙනදාට යන්නේ අතුරු සාමිජි කතා කරන්ද ගෞරව කරන්න යන්නේ ඒ බ්‍රාහ්මයා ළඟට. දැන් එයා ළඟට ඉන්න තුරුම එයාට ලොකු සාහනේ කාරිත්‍යයක් ඇති වෙනවා. ඔබලා කොහෙද ගියේ? අපි ගියා බවත් ගෞතමීන්ට උපහාර කරලා එන්න. බවත් ගෞතමී? ඇයි මං දැන් ඉපාවෙලා? මගේ බලේ දැකෙන්නේ නැතුව තනි තනි යන්නේ. මම මගේ බලේ පෙන්වන්න ආවා කියලා 1000ක්ම වාලා පෙන්වන බ්‍රාහ්මණය. දැන් එයා දන්නේ නැහැ මහා ලොකුට හිතා හිටිය උද්දාමෙන් එයා විතරක් වාහන පුරවකම කණිකාර නැහැ කියලා. අර දෙවියන් මොන බලයක්ද? ඔබේ තියෙන බලය ඔච්චරද? එහෙනම් මගේ බලේ පෙන්වන්න කියලා 2000ක් වාලා පෙන්වනවා පොඩි එකෙක්. විදාල වැජ්ජාවක් ඇති වුණා අර ලොකු බ්‍රාහ්මණයා. අනේ මගේ තියෙන බලේ පරාදයි. බලමදී මතේ නෑතු. මවත් ගෞතමයන් හාමුදුරුවෝ හැමිලා බණක් අහපන් කියලා ඒ ශ්‍රාමීයගෙටපත් කළා යන්න කියලා. එයා කියනවා ඉතින්ලා එතත් දෙන්නේ ඉතින්. බලපලා මගේ මාලිගාවේ අර සම්පෝර් මහා ප්‍රසාද අර මහා තාප ඔක්කොම ඇවිල්ලා තියෙනවා. මෙච්චර මහා ශක්තියක් තියෙන මහා බලයක් තියෙන මම යනවාද සංසාරයේ කියලා අහන්නේ. කොහොමයි යන්නේ? එතකොට කොවිතරම් නම් 10000ක් මාන්නයක් තියනවාද ඒවලන්ට? Taman ලබන සම්පත්ති. ඒක මොකට 10000ට හේතු වෙනවා? එහෙම 10000න් ඉඳලා ඉඳලා අවසානයේදී ජරාවට මරණයටපත් වෙන ජාතිය හිමිකාරයෙක් වෙලා හිටියා මිසක්. ඒ වාද කවුද හරි ගෙවෙනවා මිසක්. සදාදිනිකත් නැහැ. එහෙනම් අන්තිමට මොකද වෙන්නේ? මගේ වාද ඉවරයි. අවසාන වෙන්දයි මේ ඉන්නේ. මම කරගත්ත දේ මොකද්ද? කරගත්ත එක ගෙවලා ඉවරයි. හම්බ කරගත්ත සල්ලි විදකරේ ඉවරවා. දැන් මම කරගත්ත දේකුත් නේ. අනේ මගේ ජීවිතේ ආයි පල්ලෙහාට වැටෙනවා වගේ හිතාගෙන එතෙන් චුත වෙලා ඉඳලා ආයි මනසේ කියලා හොබිනවා. ආයි සර යකර කුණු කායකට කරගහගෙන කොතනින් කෙලවරු වෙයි දන්නේ හතර පහයි මිහා පල්ලෙහාට යන දැන් යන්න පුළුවන් ඊට පස්සේ ලැබෙන කරගන්න හරි. එකක්වත් ප්‍රහීන කරේ තිබුණේ නැහැ. එන අනාථ ගමනක විවේක කාලයක් ඕකේ ගත කරන එක මන සංකප්පිය. එන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන අස පායාසයන්ට පත් නොවන බ්‍රහ්මත්වයක් නෙවෙයි ඒක. මෙන්න මේ විදිහට දැනගත්තාම බ්‍රහ්මත්වයට පත්ගෙන යම් කිසි නාම රූප වැඩපිළිලක් තිබුණත් ඒ නාම රූපේ ප්‍රතිඵලයට උච්චරක් දැක්කහම බ්‍රහ්ම නාම රූපත් පරිච්ඡේද කළා. අන්තිමට මොකද යන්නේ? ඔය හැමතැනකම යන නාම රූප යම් ස්වභාවයක් ඇයි? ඔය තියෙනම නාම රූප පද්ධතිය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි නේද කියලා දවසම ධර්ම ප්‍රඥාවෙන් දැකදා. ඒ වාදෙම චන්දරාගේ නිරෝධ වුණාම ඕකට කියනවා නාම රූප නිරෝධයි. අන් නාම රූපය පරිච්ඡේද කළා යථාර්ථය දැරගෙන නාම රූප නිරෝධ කරන වාසිකත්වය ගුණනා කරා. නාම රූප නිරෝධ කරා නම් ඒ මොහොතේ පටන් ගෙන ඔහුගේ ඇස කන් දිව නාසය ශරීරය මන ඔය නාම රූප වාසය යටි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සලායතන නිරෝධයි. ඒ නාම රූපයන්ගේ ආස්වාද පදේ හිත හිතා ස්පර්ශ කරන්නේ නැහැ. ඒකත් නිරෝධයි. ඒක යම් වින්දනයක් ඇද්ද? ඒ වින්දනය අසාරයක් හිත්‍යයක් බව දැක්කහම ඒ ජීවන වින්දන බලාපොරොත්තුවත් ඉවරයි. වේදනා නිරෝධයි. ඒ අනුූප තණ්හාවත් නිරෝධයි, උපාදානයන් නිරෝධයි, භවයත් නිරෝධයි, ජාතිත් නිරෝධයි. එහෙනම් ඌට මරු ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයට හේතු කරන නාම රූප පද්ධතියක් මතු ලැබෙද්දී විච හේතුවත් වෙනවා හේතු කෙරවරයි. ඒ අවසානයි. එනම් මේ අන්තිම නාම රූප පද්ධතිය ඒක වැටකා තොරණ දෙයක් නෙමෙයි. මේ අන්තිම දේහයේ අවසානකම් ගෙවනවා. අවසානයේ පිරුණා පාස දුකෙන් නිදහස්. සියලු දෙනෙදි වෙන දුක්ඛන්දරාව දැකලා කෙලවර කරන මෙන්න මේ පරිච්ඡේදය කරපු කයාට නිවන් තියෙනවා. මෙන්න මේකයි නාම රූප පරිච්ඡේදය. අරිහත්ත්වයට පත් වීමේ වෙන්නේ මොකද්ද? ඔන්නේ නාම රූප පරිච්ඡේදයෙන් ලැබුණු නාම රූපයන්ගේ ආදීන වේයක නාම රූපයන්ගේ ස්වභාවය දැකලා මිදීමේ ලබන විමුක්තිය දැකලා මිදීමේ මාර්ගය පූර්ණ කිරීමේ චතුරාර්ය සත්‍ය දකිනා නාම රූපයගේ යථාර්ථය දැකලා ඒ දැක කරාට අරිහත්ත්වයට පත් වීමේ සිද්ධ වෙන්නේ ඔන්න ඔය පූර්ණේදී දැක මිදීම. සෝවාන් ඵලයට පත් වෙනකොට දකිනවා. අරිහත්ත්වයට පත් වෙනකොට දැක මිදී පූර්ණ කරගන්නවා. සකෘදාගාමි අනාගාමි දෙකෙන් ක්‍රමක්‍රමයෙන් මිදි මිදි යනවා. මිදිය පූර්ණ වෙන අරිහත්ත්වයෙන් නාම රූප සම්බන්ධයෙන් නිරෝධ කරනවා කියන මේකයි ක්‍රමය. ඉන්න ආරූප පරිත්‍යාග ඥානෙ කිරේ හොරගන්න ඕනේ මොකක්ද? හිතයි කතයි බෙදලා වෙන එක, ක්‍රින් හැටි අවල් එක, ප්‍රඥා පහ වෙන්න මදි. ඒක සාමාන්‍ය අදහස. ධම්ම අදහස වෙහිලා කිව්වහම කිව්වේ ඒකයි.